අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මොනරාගල කලාපයේ විද්‍යාව ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
අයිබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. අද දවසේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ හය ශ්‍රේණියේ විද්‍යා පෙළ පොතේ නමවන පාඩම වන තාපය හා එහි බලපෑම් පිළිබඳව. ඉතින් දුවේ පුතේ, හය ශ්‍රේණියේ විද්‍යා පෙළ පොතත් කරුණු සටහන් කර ගැනීම සඳහා පොතක් පෑන සූදානම් කරගන්න. පෙළ පොත හොඳින් අධ්‍යයනය කරන්න කියලා මම ඔබගෙන් මුලින්ම ඉල්ලනවා. මොකද එහි තියෙන ක්‍රියාකාරකම් වගේම පාඩමට අදාළ ගැටලු වගේම ඒවට විසඳුම් පිළිතුරු මෙහි සටහන් වන නිසා පෙළ පොත හොඳින් අධ්‍යයනය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඔබේ. ඉතින් දුවේ පුතේ, පරිසරය එක්ක හොඳින් ගනුදෙනු කරන පුද්ගලයෙක් විදිහට ඔබ පරිසරය කියන වචනේත් ඔබගෙනගෙන තියෙනවා. මීට පෙර අප අවට වටපිට අප පරිසරය ලෙස ඔබ හඳුනගත්තා. ඒකේ ස්වාභාවික වස්තුවෙන්ම ඒ වගේම કૃතිම දේවල් අපිට දකින්න ලැබෙනවා. නොඑක් නිරීක්ෂණ අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම නොඑක් නිරීක්ෂණ තුලින් අපිට ගැටලු මතුවෙනවා. ඒ වගේම ගැටලු වලට අපි විසඳුම් විවිධ විදියට ගුරුරුත් හමුවේ අපි ගැටලුවට විසඳුම් සොයා ගන්නවා. ඉතින් දුවේ පුතේ, අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. උදෑසන හිරුවිලේ තැනකට ගිහිල්ලා ටික වේලාවක් නැවතිලා ඉන්නකෝ. එතකොට ඔබේ සමට උණුසුමක් දැනෙනවා. තව ටික වේලාවක් ඉන්නකොට උණුසුම් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම පරිසරයේ උණුසුමත් ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒක දැනෙන සමට ඔබ මීට පෙර ඉගෙනගෙන තියෙනවා සූර්යා කියන්නේ විශාලම ආලෝක සහ තාප ප්‍රභවය කියලා. ඉතින් සූර්යාගෙන් නිකුත් කරන ශක්ති විශේෂ දෙකක් ඔබ හඳුනා ගන්නවා මේ පාඩම්වලදී, තාපය සහ ආලෝකය. ඉතින් ශක්ති විශේෂයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙනගෙන තියෙනවා නේද පුතේ? ඒ කියන්නේ කාර්ය කිරීමේ හැකියාව තමයි ශක්තිය කියලා කියන්නේ. ඉතින් තාපයටත් කාර්යයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආලෝකයටත් කාර්යයක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ, තව ගැටලුවක් එනවනේ. ආලෝක ප්‍රභවයක් තාප ප්‍රභවයක් කියන්නේ මොකද්ද කියන එක. මොන ආලෝක ප්‍රභවයක් කියලා කියන්නේ ආලෝකය නිකුත් කරන වස්තු. ඒ වගේම තාපය නිකුත් කරන වස්තුවට අපි කියනවා තාප ප්‍රභව කියලා. ඉතින් විශාලම තාප සහ ආලෝක ප්‍රභවය වෙන්නේ සූර්යයා. ඒක විභාග ප්‍රශ්නයක් ඉදිරියට ඔබෙන් අහනවා. ඒ වගේම තාප ප්‍රභව විදිහට පාවිච්චි කරන්න පුළුවන් සූර්යයා විතරද? නැහැ. දරදාහණය කරනකොට ඔබ දන්නවා තාපය පිට වෙනවා. ඒ තාපයෙන් නොයෙක් ප්‍රයෝජන ගන්නවා කියලා දන්නවා. ආහාර පිස ගන්නවා. ඒ වගේම ඔබ දන්නවා තව දේවල් ජලය රත් කරගන්නවා නේද? ඒ වගේම රථ වාහන දහවණයට ඉන්ධන දහනින් ලැබෙන තාපය ප්‍රයෝජනට ගන්නවා කියලා දන්නවා. කර්මාශාලා ක්‍රියාත්මක කරන්නත් පුතේ ඉන්ධන දහනෙන් තාපය උපදව ගන්නවා. ඉතින් දුවේ පුතේ, සූර්ය තාපය ලැබෙන විට පරිසරයේ උණුසුමන්නේ සෑම තැනම එක සමාන විදිහට නැත්නම් වෙනස් ආකාරයෙන්ද කියලා බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඔබේ පෙළ පොතේ 131 පිටුවේ මේ ක්‍රියාකාරකම සටහන් වෙනවා. ඔබ එය හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට කියනවා පරිසරයේ විවිධ තැන්වලට ගිහිල්ලා උෂ්ණත්වමානයක් භාවිතා කරලා ඒ උණුසුමේ ප්‍රමාණය නිරීක්ෂණය කරන්න. මේක විද්‍යාගාර පරීක්ෂණයක් විදිහට තමයි කරන්න වෙන්නේ. මොකද ඔබට උෂ්ණත්වමානයක් සොයා ගන්න බැරි නිසා. ඉතින් ඔබ යන්න ඕනේ හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයකට. ඒ වගේම විශාල ගසක් යට, ගසේ සෙවණින් පිට ස්ථානයක, ඒ වගේම යම් ස්ථානයක රැඳී ඇති ජලයේ, ඒ වගේම වීලි ස්ථානයකින් ගත් පස් සාම්පලයක්, නැත්නම් තෙත ස්ථානයකින් ගත් පස් සාම්පලයක උෂ්ණත්වයේ භාවිතයෙන් උෂ්ණත්වයේ මැරලා බැලුවොත් අපිට නිරීක්ෂණය කරන්න තියෙන කරුණ මොනවද? මේ එක් එක් ස්ථානවලට ලැබෙන සූර්ය තාපය ප්‍රමාණය වෙනස් නිසා, ඒ ද්‍රව්‍ය වලින් අවශෝෂණය කරන තාප ප්‍රමාණය වෙනස් නිසා ඒ විවිධ ස්ථානවල උෂ්ණත්වයේ ඉහළ යෑම, උණුසුමේ ඉහළ යෑම වෙනස් බව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම ද්‍රව්‍ය අණුවත් උෂ්ණත්වයේ ඉහළ යෑම, උණුසුමේ ඉහළ යෑම වෙනස් බව හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා ඒ එක් එක් ස්ථානවලදී ඔබට දකින්න ලැබෙන්නේ උණුසුමේ ඉහළ යාම සූර්ය තාපය නිසා උණුසුමේ ඉහළ යාම වෙනස් බව. මොකද දැන් අපිට කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උණුසුමේ ප්‍රමාණය නැත්නම් උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද කියලා ඇහුවොත් ඔබ පිළිතුරු දෙනවා මම දන්නවා. උෂ්ණත්ව මානය විද්‍යාගාරයේ ඔබ නිරීක්ෂණය කළා ඇති විවිධ වර්ගයේ උෂ්ණත්ව මාන තියෙනවා. රසදිය උෂ්ණත්ව මානය, ඒ වගේම මධ්‍යසාර උෂ්ණත්ව මානය කියලා උෂ්ණත්ව මාන තියෙනවා. ඒ වගේම ඔබේ ශාරීරික උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන්නේ වෛද්‍ය උෂ්ණත්ව මාන නැත්නම් උණ කටුව කියලා ඔබ අධ්‍යයනය කළා තියෙනවා මම හිතන්නේ. ඒ වගේම පුතේ සූර්ය තාපය නිසා දිවා කාලයේදී පරිසරය උණුසුම් වෙනවා, වගේම රාත්‍රී කාලයේදී පරිසරයේ වස්තු වලින් තාපය ඉවත් වීම නිසා පරිසර සිසිල් වීමක් වෙනවා. ඒ අනුව අපිට දැනගන්න ඕනේ කාරණයක් තමයි යම් ද්‍රව්‍යයකට තාපය ලැබෙන විට ඒ උණුසුමත්වය නැත්නම් උණුසුමේ ප්‍රමාණය ඉහළ යන බවත්, වගේම යම් ද්‍රව්‍යයකින් තාපය ඉවත් වීමෙන් එහි උණුසුමේ ප්‍රමාණය අඩු වෙන බවත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අපි දැන් පෘථිවිය දෙස පොඩ්ඩක් බලමු. පෘථිවිය ගෝලාකාරයි කියලා ඔබ දන්නවා. පෘථිවියේ උත්තර ද්‍රව්‍යය සහ දක්ෂිණ ද්‍රව්‍යය තියෙනවා. ඒක සමකයට ඈතින් පිහිටන්නේ කියලා ඔබ අධ්‍යයනය කළා ඇති. මේ වෙනකොට සමකය වටා තමයි සූර්යාගේ ගමන් මාර්ගය පිහිටලා තියෙන්නේ. ඇත්තම සූර්යා නෙවෙයි ගමන් කරන්නේ, පෘථිවියේ බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වන විට සූර්යා නැගෙනහිර සිට බටහිරට ගමන් කරන වගේ පේනවා. නිසා සමකයට ආසන්න රටවල සූර්ය තාපය ලැබෙන ප්‍රමාණය වැඩි නිසා ඒ රටවල, ශ්‍රී ලංකාව වගේ රටවල, ඉන්දියාව යම් කොටස් වලට තාපය ලැබීම වැඩි නිසා ඒ ද්‍රව්‍යවල උෂ්ණත්වය, පෘථිවිය උෂ්ණත්වය, ඒ ස්ථානවල උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සමකයෙන් ඈතට යන විට, කියන්නේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ වගේ තැන්වලට යනකොට ලැබෙන සූර්ය තාප ප්‍රමාණය අඩු නිසා එහිදී උෂ්ණත්වය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා ජලය අයිස් බවට පත් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඔබ අහලා තියෙනවා ද්‍රව ආසන්න ප්‍රදේශවල තියෙන ග්ලැසියර් නේද? හිම වර්ෂා වැටෙනවා. හිම කැට වැස්ස ඔබ අහලා තියෙන වචන. සමහර රටවල මේ උෂ්ණත්වය ඉතා අඩු වීම නිසා මිනිසුන් මියනවා කියලා ඔබ අහලා තියෙනවනේ. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර රටවල මේ උෂ්ණත්වය වැඩි වීම නිසා මිනිසුන් මියන අවස්ථාත් අපිට හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. මේ කරුණු දිහා බලනකොට අපිට විශේෂ කරුණක් මතුවෙනවා නේද? ඒ කියන්නේ මිනිසුන්ගේ වගේම සතුන්ගේ නියත උෂ්ණත්වයක් තියෙනවා. උෂ්ණත්වය ශරීරයේ පරිසර උෂ්ණත්වය වෙනස් වුණත්, කො වැඩි වුණොත් හෝ අඩු වුණොත් අපේ උෂ්ණත්වය, ඒ කියන්නේ මිනිසාගේ උෂ්ණත්වය නියතව තියාගන්නවා. නිසා ඒ උෂ්ණත්වය ඔබ දන්නවද අපේ ශරීර උෂ්ණත්වය කීයද කියලා? සෙල්සියස් සාංශක 37යි කියලා තමයි අපි දැනගන්න ඕනේ. 37යි. ඔබ හොඳින් අධ්‍යයනය කරන විභාග ප්‍රශ්නයක් විදියට අහනවා. ඉතින් දෙවිපතේ පෘථිවියේ වෙසෙන සතුන් දිහා බැලුවම සමහර සත්තු ඉන්නව පරිසර උෂ්ණත්වය වැඩි වෙන විට තමාගේ ශරීර උෂ්ණත්වය වැඩි කරගන්න, ඒ වගේම පරිසර උෂ්ණත්වය අඩු වෙනකොට තමාගේ ශාරීරික උෂ්ණත්වය අඩු කරගන්නයි. ඒගොල්ලන්ට අපි කියන්නේ චලතාපීන් කියලා. ඔබට මේ වචනේ ලොකු පන්තිවලදී තමයි අහන්න ලැබෙන්නේ. ඉතින් උෂ්ණත්වය වෙනස් වෙනකොට ශාරීරික උෂ්ණත්වය වෙනස් කරගන්න සතුන් චලතාපී. උදාහරණයක් විදිහට ඔබ උරගයන් දැකලා තියෙනවා. ඒ වගේම උභය ජීවීන් අහලා තියෙනවා. මත්ස්‍යයෝ, කෘමි සත්තු අහලා තියෙනවා. මේ සතුන්ගේ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්නවා. පරිසර උෂ්ණත්වය වැඩි වුණත් අඩු වුණත් ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්න නැති සත්ත්ව විශේෂ වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි ශීරපායින. මිනිසා ඇතුළුව කිරිබීල වැඩින සතුන්. ඒ වගේම තමයි පක්ෂීන්. පක්ෂීනුත් පරිසර උෂ්ණත්වය වෙනස් වුණාට ශරීර උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි කියන්නේ අචලතාපීන් කියලා. එතකොට උදාහරණ හොඳින් මතක තියාගන්න වෙයි විභාග ප්‍රශ්න වලට අහන්න පුළුවන් නිසා. ද්‍රව ආසන්න ප්‍රදේශවල ඉන්න හිම වලස ගැන ඔබ මොනවද දන්නේ? මේගොල්ලෝ අධික සීතලට ලක් වෙලා තමයි ඉන්නේ නේද? හැබැයි ඔවුන් ඇඳුමක් අඳින්නෙත් නැහැ නේද? එහෙනම් මේගොල්ලෝ කොහොමද සීතලෙන් ආරක්ෂා වෙන්නේ? අපි නම් රැයට සීතල නම් අපි මොකද කරන්නේ? සීටයක් පෙරව ගන්නවා. ඔබ දන්නවද සීටයක් පෙරවගම අපිට රස උණුසුමක් දැනෙන්නේ. සීටක ඉවත් කරාම සිසිලසක් දැනෙන්නේ. දැන් යම් වස්තුවකින් ශරීරයකින් තාපය ඉවත් වන විට තාපය අඩුවීමක් සිදු වෙනවා. ඒ අඩුවීම සීතලක් විදිහට තමයි අපිට දැනෙන්නේ. ඒ වගේම යම් වස්තුවකින් තාපය උරා ගන්නකොට අපි දැන් ගිනි ගොඩක් ආව ඉන්නකොට අපේ ශරීරයේ තාපය උරා ගන්න පුළුවන්. එතකොට අපිට දැනෙන්නේ උණුසුම. උණුසුම වැඩි වෙනවා දකින් ලැබෙන්නේ. එතකොට දැන් මේ ඒ වගේම තමයි දැන් ඔබ දැන් මම කියන්නේ සීට් එකකින් පෙරව ගත්තම කොහොමද රස්නයක් දැනෙන්නේ කියලා. සීට් එකෙන් පෙරව ගත්තම වෙන්නේ ඇඟින් පිට වෙන තාපය සීට් එක හරහා පිටට ගලා යන්නේ නැහැ. තාප පරිවාරකයක් කියලා අපි ඒකට කියනවා. තාපය ගලා යන්නේ ද්‍රව්‍ය තාප පරිවාරක. එසා තාපය ගලා යන නිසා සීට් එක ඇතුලේ වාතයේ ශරීරයයි සීට් එක අතර තාපය රැඳීම නිසා අපිට උණුසුමක් දැනෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් හිම වලස උෂ්ණත්වය නැත්නම් තාපය ආරක්ෂා කරගන්නේ උණුසුම රැකගන්නේ උගේ ඇඟේ තියෙන රෝම ඇඟ පුරාම රෝම වලින් වැහිලා තියෙනවා. ඒ වගේම රෝම තියෙන විවිධ සතුන් උගේ ඇඟේ උෂ්ණත්වය රඳවගන්නේ රෝම වලින්. හරියට අපි සීට් එකකින් පෙරව ගත්තා වගේ තමයි රෝම ඇඟ පුරා තියෙනකොට. තවත් සමහර සතුන් ඉන්නවා මේ ඇඟ සමට යටින් මේද තට්ටුවක් තියෙනවා. මේද බටර් මාජරින් වගේ මේද තට්ටුවක් තියෙනවා. මේ මේද තට්ටුව නිසා ශරීරයේ තාපේ පිටවීමක් සිදු වෙන්නේ. ඒ නිසා ශරීර උණුසුම පවත් ගන්නවා. සීල් මත්සය වගේ හිමවලස ඒ වගේ දැන් ඌරුන්ගේ බලන ඌරුමස් ඔයගොල්ලෝ ආහාරට අරගෙන තියෙනවා උපේනවා. ඌරු සමට යටින් මේද තට්ටුවක් තියෙනවා. මේකෙන් වෙන්නේ තාපය හානි වෙන එක වළක්වන එක. ඒ නිසා උණුසුම ඒ සතුන්ගේ රඳවගන හැම සතෙකුටම මේද තට්ටුවක් තියෙනවා හැමට යටින්. ඒ මේද තට්ටුව මගින් තාපය පිටවීම වළක්වනවා කියලා සාමාන්‍ය මතකයක් තියාගන්න. ඔන්න දුවේ පුතේ මෙතෙක් අධ්‍යයනය කළ කරුණු වලින් අපි කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කර බලමු. දැනුම ඔබට තියෙනවද කියලා බලන්න. යම් ද්‍රව්‍යයකට තාපය ලැබුණු විට එහි උණුසුමේ ප්‍රමාණයවත් උෂ්ණත්වය වැඩි වෙනවද අඩු වෙනවද? ඔබ දන්නවා. ලැබුණු විට තාපය ලැබුණු විට උණුසුමේ ප්‍රමාණය වැඩි වෙනවා. පරිසරයේ විවිධ ස්ථානවල සූර්ය තාපය ලැබෙන ස්ථාන නිරීක්ෂණය කළොත් ඒ එක් එක් ස්ථානවල උණුසුමේ ප්‍රමාණය වෙනස් වෙනවද නැත්නම් නොවෙනස්ව තියෙනවද? ඇත්තටම වෙනස් වෙනවා. සූර්ය තාපය අවශෝෂණය වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. වගේම ද්‍රව්‍යණුවත් උෂ්ණත්වයේ ප්‍රමාණය වෙනස් වෙන නිසා නේද පුතේ? උෂ්ණත්වය මැනීමට භාවිතා කරන්න මොකද්ද? උෂ්ණත්ව මානෙ. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය කීයද කියලා අහුවොත්? ඔව්. ඔබ දැන් දන්නවා සෙන්ටිග්‍රාඩ්ක 37යි. පස්රේ උෂ්ණත්වය වෙනස් වන විට සිරුරේ උෂ්ණත්වය වෙනස් කරගන්න සතුන් හඳුනන්නේ ජලතාපීන් කියලා. ජලතාපීන්ට උදාහරණ කියන්න කිව්වොත් අපි දන්නවා උරගය, බඩගාගෙන යන සතුන්, සර්පයන්, ඉබ්බන්, කිඹුලන් වගේ සතුන්, තලගොයි නේද? ඒ වගේ සතුන්. ඒ වගේම යම් ද්‍රව්‍යකින් තාපේ ඉවත් වූ විට ඒ උෂ්ණත්වය තාපේ ඉවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ සිසිල් වෙනවා නේද? හිම වලසාගේ සිරුරේ උණුසුම පවත්වා ගන්න උඩ තියෙන අනුවර්තනය මොකද්ද? හැඩ ගැසීම මොකද්ද කියලා ඇහුවොත් ඔබ දන්නවා රෝම වලින් සිරුර ආවරණය වෙලා තිබීම. එතකොට තාපය පිට වෙන්නේ. ගෙම්බ නය මත්සයා වගේම කෘමි සතුන් සිරුරේ උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වය අනුව වෙනස් කර ගන්නවද නැද්ද? වෙනස් කර ගන්නවා. ඒගොල්ලෝ කියන්නේ චලතාපින් කියලා නේද? අපට දක්නට ලැබෙන විශාලම තාප ප්‍රභවය සූර්යයා නේද? උෂ්ණත්වය මැනීමට භාවිතා කරන ඒකක මොනවද? ඔබට මතක ඇති සෙල්සියස් අංශක, ඒ වගේම ෆැරන්හයිට් අංශක කියලා තියෙනවා ඒකකයක්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් පාවිච්චි කරන උෂ්ණත්වය මැනීමට භාවිතා කරන ඒකකයේ විදිහට සලකන්නේ පුතේ කෙල්වින් කියන එක, කැපිටල් කේ. එතකොට ඔබ දන්නවා සාමාන්‍ය උෂ්ණත්වය අපේ මිනිසුන්ගේ සෙල්සියස් අංශක 37ක් කියලා. ඒ වගේම කෙල්වින් වලින් සැලකුවොත් එහෙම කෙල්වින් පරිමාණයේ සලකල බැලුවොත් අපේ උෂ්ණත්වය කෙල්වින් 310යි. ඉතින් දෙවෙනි තාපය පිළිබඳව අපි හොඳ තැනකට ආවා දැන්. තාපය කියන්නේ ශක්ති විශේෂයක්. තාපය නිකුත් කරන වස්තු තාප ප්‍රභව කියලා කියනවා. තාපය නිපදවන විශාලම ප්‍රභවය සූර්යය කියලා දන්නවා. ඒ වගේම ආලෝකය නිපදවන විශාලම ප්‍රභවයත් සූර්යය කියලා හොඳින් අධ්‍යයනය කරා. යම් වස්තුවකට තාපය ලැබුණම එහි උණුසුම වැඩි වෙනවා කියලා දන්නවා. ඒ වගේම යම් වස්තුවකින් තාපය ඉවත් වුණාම සිසිල් වෙනවා නැත්නම් උණුසුම අඩු වෙනවා. මේ උණුසුමේ ප්‍රමාණය මැනීමට උෂ්ණත්වමානේ භාවිතා කරනවා කියලත් ඔබ දැන් හොඳින් දන්නවා. උෂ්ණත්වමාන වර්ගත් තියෙනවා. ඒක විද්‍යාගාරයට ගියොත් ඔබ ඔබේ ගුරුතුමත් එක්ක ගුරුතුමියත් එක්ක ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් වස්තුවල උෂ්ණත්වය මැනලා බලන්න. හොඳින් අධ්‍යයනය කරන්න මේ පිළිබඳව මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විවිධ සතුන් ඉන්න උෂ්ණත්වයේ පරිසරය වෙනස් වෙනකොට තමන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් කරගෙන සතුන්, උරගයන්, උභේ ජීවීන්, මත්ස්‍යයන්, කෘමි සතුන් වගේ සතුන්, ඒ වගේම පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට ශරීර උෂ්ණත්වය වෙනස් නොකරගන්න සතුන් ඉන්න අචලතාපීන්, ඒගොල්ලෝ වර්ග දෙකයි ඉන්නේ. ශීරපායි මිනිසා ඇතුළු කිරිබීල වැඩ සතුන්, ඒ වගේම පක්ෂීන්, හොල්දන පියාපත් තියෙන අනාකූල හැඩයක් තියෙන සතුන් පක්ෂීන් ලෙස අපි හඳුන්වනවා. හොඳයි දුවිපති, අපි අලුත් මාතෘකාවට එමු. තාපේ ජනනය කිරීම, තාපේ නිපදවීම කියන අදහස. දැන් ඔයගොල්ලෝ දන්නවා සීතල දවස්වලට අපි වෙවුලනවා, සිරුර වෙවුලන ගතියක් ඔබට දැනලා ඇති. සිරුර වෙවුලනකොට අපේ ශරීරයේ හැදිලා තියෙන පේශි කියන කොටස් එකිනෙක ඇතිල්ලිලා තාපේ නිපදවල අපේ උෂ්ණත්වය නැත්නම් උණුසුමේ ප්‍රමාණය වැඩි කරනවා. ඔබ පොඩි කාලේ ඔය 1, 2, 3, 4 වගේ පන්තිවල ඉන්නකොට ඔබ කැකුණ ඇට වගේ බිම අතුල්ලලා යාළුවන්ගේ හැමේ තියෙනව නේද? එතකොට පිච්චෙනව නේද? එතකොට ද්‍රව්‍ය දෙකක්, යම් පෘෂ්ඨ දෙකක් එකිනෙකට ඇතිලීමෙන්, එකිනෙක මත ඇතිලීමෙන් තාපය උපදවන්න පුළුවන්, ජනනය කරන්න පුළුවන් පුතේ. එතකොට ඔබටත් ඕන අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ඔය ඔබේ අතේ තියෙන පෑන ඔය පොළවේ අතුල්ල බලන්න තියලා හැමට තියලා බලන්න. එතකොට හැමට තමයි තාපය දැනෙන්නේ නේ, උණුසුම දැනෙන්නේ, සීතල උණුසුම වේදනාව පින්නේ දැනෙන්නේ සමටනේ. ඒසම බලන්න, එහෙම බිම අතුල්ල බලන්න මොනවා හරි පෘෂ්ඨ දෙකක් ඇකුණට තියෙනවනම් පොඩ්ඩක් බලන්න. එහෙම අතුල්ල හැමට තියලා බලන්න. එතකොට ඔබට උණුසුමක් දැනෙනවා බලා ගන්න පුළුවන්. එතකොට තාපය එතෙන්දී ජනනය වෙනවා. එතන ගිනි කූරක් නැහැ, ඔබ පත්තු කරන්නේ කොහොමද? ගිනි කූරක් පත්තු කරනකොට ඔබ ගිනි පෙට්ටිය අර වෙඩි බෙහෙත් තියෙන තීරුවේ ගිනි කූර ස්පර්ශ කරනවා, අතිල්ලීමක් කරනවා නේද? එතකොට එතන තියෙන මේ ඝර්ෂණය නිසා ඒ රත් වෙලා යම් උෂ්ණත්වයකදී ඒ තියෙන වෙඩි බෙහෙත් ගිනි ගැලීමක් සිදු වෙනවා. ඉතින් ප්‍රයෝජනට ගන්න අවස්ථාවක්, තාපය ජනනය කරන අවස්ථාවක් ඒ වගේම නේද? දැන් අතීතයේදී ඔය ගිනිගල් දෙකක් ඇතිලීමෙන් තමයි පුතේ මේ ගින්දර නිපදවගෙන තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි ඊට පස්සේ නොඑක් දල්වන දේවල්, දහණය කරන දේවල් කරගෙන තියෙන්නේ. ඒ වගේම ඔබ දැනගත යුතුයි මේ යම් ද්‍රව්‍ය දෙකක් එකිනෙක ඇතිලීමේදී කොහොමද තාපය උපදින්නේ කියලා. පෘෂ්ඨ දෙකක් අතර ඇතිවන ඝර්ෂණය නිසා තමයි තාපය උපදින්නේ කියලා මතක තියාගන්න. පෘෂ්ඨ දෙකක් එකිනෙක ඇතුළනකොට අතුළනකොට ඒ දෙක අතර තියෙන ඝර්ෂණය නිසා තමයි තාපය උපදින්නේ කියලා මතක තියාගන්න. අපි ඉහළ පන්තිවලදී ඔබට විද්‍යාත්මකව මේවා මේ පාඩමේ කරන සමහර කරුණු පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. ඔබ තාම 6 ශ්‍රේණියේනේ. ඒ නිසා ඔබට වඩා විද්‍යාත්මක පැත්තට බරගල කරුණු කතා කිරීමට අපහසුවක් තියෙනවා පුතේ. අපි ඉදිරියේදී මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න තියාගෙන තමයි සාමාන්‍ය විදියට ඔබට මේ කරුණු පැහැදිලි කරලා දෙන්නේ. ඔබ දැකලා තියෙනවද නගරවල වහලේ රඳවල තියෙනවා සූර්ය තාපය ලැබුණම ජලය රත් කරගන්න උපකරණයක්? නැහැනේ. ඒකට කියනවා සූර්ය ජල තාපකයක් කියලා. දැන් සමහර ළමයි දැකලා ඇති අපිට පුළුවන් සූර්ය ජල තාපකයක් නිර්මාණය කරගන්න ඔබේ පෙළපොතේ 133 පිටුව පෙළන පොතේ බලන්න සූර්ය ජල තාපකය සෑදීම. ඉතින් ඕගොල්ලන්ට ගන්න වෙනවා පියන රහිත කාඩ්බෝඩ් පෙට්ටියක්, ඒ වගේම සෙන්ටිමීටර 4ක් පමණ පළල විෂ්කම්බයක් තියෙන PVC බටයක්, ඒ වගේම අර නැමෙන සුළු PVC බටයක් ගන්න වෙනවා. ඒක ඔබ 133 පිටුව බැලුවොත් ඒ උපකරණයට ඒ උපකරණය නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවත් ඒකේ සටහන් වෙලා තියෙනවා පුතේ. ඒ අනුව රූපයක් දක්වලා තියෙනවා සූර්ය ජල තාපකයක් නිර්මාණය කරන විදිය. හොඳින් අධ්‍යයනය කරන්න ගොඩක් වෙලා යනවා ඒ කරුණු ටික කියන්න. ඒ නිසා මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. අර සෙන්ටිමීටර් 25ක් පමණ උස PVC බට කැබැල්ල වටා ඔබ අර සපයා ගන්න නම්මේ සීලි බටය, රබර් බටය නැත්නම් ප්ලාස්ටික් බටය ඔතා ගන්නවා. ඔබට පේනවා ඒ රූපේ තියෙනවා. ඊට පස්සේ මේ සියලු මේවා උඩින් වීදුරුවක්, ඒ කාඩ්බෝඩ් වීදුරුව පෙට්ටිය තුළ තියලා උඩින් ඒ කාඩ්බෝඩ් පෙට්ටිය වීදුරුවකින් වසනවා සූර්යතාපය ලැබෙන පරිදි. ඉන්පසු මේ කළු තින්ත වලින්, කළු තින්ත ඒ සූර්ය ජලතාපකයේ සාදාගත් සූර්ය ජලතාපකයේ සහ ඒ පෙට්ටිය තුළ තියෙන ආවරණය තුළ කළු ආලේප කරනවා. මොකද කළු පෘෂ්ඨවලින් තාපය අවශෝෂණය, ඒ කියන්නේ උරා ගැනීම වැඩි කියන එක මතක තියාගන්න ඕනේ. ඊළඟට තාපය අවශෝෂණය ඊළඟට දෙවනි ස්ථානෙ විතර ගන්නේ සුදු පෘෂ්ඨ. ඒ වගේම දිලිසෙන පෘෂ්ඨවලින් තාපය අවශෝෂණය කරන ප්‍රමාණය ඉතාමත් අඩුයි. කළු පෘෂ්ඨ තමයි වැඩි. දැන් කළු ඇඳුමක් ඇඳුත් කළු ඇඳුමෙන් තාපය උරා ගන්න ප්‍රමාණය වැඩි. රස්න දැනෙනවා වැඩි. හැබැයි සුදු ඇඳුමක් ඇඳුත් ඔබේ පාසල් නිල ඇඳුම, සුදු ඇඳුම තාපය අවශෝෂණය කළු පෘෂ්ඨවලට වඩා අඩුයි. හැබැයි දිලිසෙන පෘෂ්ඨවලට වඩා වැඩි. ඉතින් ක්‍රියාකාරකමේ තියෙන සූර්ය ජලතාපකයේ කළු ආවරණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සූර්ය තාපය වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීම. ඉතින් දෙවිපතේ ඒ හදාගත් උපකරණය පහලින් පේන ඔබට රූපේ පහලින් ජලය ඇතුළු කරනවා හෙමින්. අපි ටැප් කරාමයකට සවි කළ බටය ජලය ස්වල්පයක් යන පරිදි තමයි අරින්නේ. පීඩනය වැඩි වෙන පරිදි ඇරියොත්, සම්පූර්ණ ඇරියොත් අපි දන්නවා ඒ උපකරණේ ජලය රත් වෙන වේගෙන් ගලාගෙන නිසා හෙමින් ජලය ගලා යන සලස්සන ඕනේ. එතකොට සූර්ය තාපය ලැබෙන තැනක තිබුවොත් එහෙම ඔක තුලින් ගමන් කරන ජලය සූර්ය තාපය නිසා රත් වෙලා ඉහළින් තමයි රත් වෙච්ච ජලය පිට වෙන්නේ. ඒ නිසා අපිට නොයෙක් ප්‍රයෝජන සඳහා ගන්න පුළුවන්, නාන්න ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් තාපය මේ තාපය නිසා රත් වෙනවා. දැන් ඔබ අර මල් වලට වතුර දාන්න තියෙන ඒ රබර් බටය සාමාන්‍ය අපි ගුලියක් හදලා සාමාන්‍ය ඔබ පැත්තකින් තිබුවට පස්සේ සමහර ටැප් එකකට ගහලම තියෙනවා. දවල් කාලේ වතුර ගත්තොත් ඒ බටේ ටැප් එක ඇරලා වතුර ගන්නකොට ඔබට එන්නේ උණුසුම් වතුර. අන්න ඒ ක්‍රියාකාරකමම තමයි මෙතෙන්දී සූර්ය ජලතාපකයක් විදිහට භාවිතා කරන්න පාවිච්චි කරන්නේ. ඔබ ක්‍රියාකාරකම හොඳින් අධ්‍යයනය කරන්න ඕනි. මම පියවරෙන් පියවර පැහැදිලි කරන්න ගියේ නැහැ, මොකද කාලයත් එක්ක නිසා. ඉතින් දුවේ පුතේ, සූර්යා හැරුණු විට තාපය ලබා ගත හැකි වෙනත් ප්‍රබවක් තියෙනවා කියලා අපි කතා කරා. ඉන්ධන දහණයෙන් තාපය ලබා ගන්න පුළුවන්. දැන් රථ වාහන ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න අපි තාපය ලබා ගන්න ඉන්ධන දහණයෙන්. ඒ වගේම දර දහණයෙන්, පොල් කටු දහය වගේ දහණයෙන් ආහාර පිස ගන්න, ජලයේ උණු කර ගන්න අපි තාපය භාවිතා කරනවා. තාපය නිපදව ගන්නවා. ඔබ දන්නවා විදුලි බලය නිපදවන්න හදලා තියෙන විදුලි බලාගාරයක් තියෙනවා, තාප විදුලි බලාගාරයක්. තාප විදුලි බලාගාරය ඕගොල්ලෝ අහලා ඇති නොරොච්චෝලි කියලා නේද? ඒකේ පාවිච්චි කරන්නේ ගල් අඟුරු කියන ඉන්ධනය. ගල් අඟුරු දහනය කරලා තාපය නිපදවලා ජලය වාෂ්ප කරලා ජලය වාෂ්ප වලින් ටර්බයිමයක් කරකවලා ඒ ටර්බයිමේ සම්බන්ධ ඩයිනමෝව කරකවලා නැත්නම් ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවනවා. ඔබට පුළුවන් Google ගිහිල්ලා නොරොච්චෝලි ගල් අඟුරු විදුලි බලාගාරය නිරීක්ෂණය කරන්න. ඔබේ ඉන්ටර්නෙට් පහසුකම් ලබාගෙන ඒ නිරීක්ෂණය කරපම් මේ පාඩම් වල තියෙන කරුණුත් පුතේ තාපය පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න ඕන, ওই ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ නම් අපිට පුළුවන් Google හරහාරි ගිහිල්ලා අපිට අධ්‍යයනය කරලා දේවෝපියන්ගේ සහයෝගයත් ඔබ ලබාගෙන මේ කරුණු වල තියෙන මාතෘකා, ඒ කියන්නේ පොළ පොතේ තියෙන මාතෘකා ඔස්සේ ගිහිල්ලා ඔබට පුළුවන් ගොඩාක් ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න. ඒ පිළිබඳවත් අවධානයෙන් ඉන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් දෙවිපතේ, අපේ මාතෘකාව තාපේ ජනනය කිරීමනේ, තාපේ නිපදවීමනේ නේද? ඔබේ නිවසේ විදුලිය ලබා දුන් විට තාපේ උපදවන උපකරණ තියෙනව නේද? අපි ඒකට කියනවා තාපන විද්‍යුත් වාරණ කියලා. තාප විද්‍යුත් වාරණ මොනවද? ඒ වාරණ, වාරණ කියන්නේ උපකරණ කියන එක. ගිල්ලුම් තාපකය, ඔබ ඉංග්‍රීසියෙන් කියන්නේ හීටර් කියලා. අන්න ඒ වගේම බත් පිසිනේ, රයිස් කුකර්, විදුලි පෝර්ණුව. ඔබ දන්නවා අවන් කියලා අපි පාවිච්චි කරනවා විදුලි පෝර්ණෝ, විදුලි ලිප, හොට් ප්ලේට් වගේ ඒවා. ඒ වගේ විදුලි ඉස්ත්‍රික්කය, විදුලිය ලබා දුන්නම තාපය නිපදවන උපකරණ විදිහට ඔබ හඳුනගෙන තියෙනවා. මේ උපකරණවල පුතේ නික්‍රෝම් කියන ලෝහයෙන් හදපු තාපන දඟර කියන්නේ කම්බි දඟර තියෙනවා. මේ කම්බි දඟර හදලා තියෙන නික්‍රෝම් වලින් ඒ කම්බි දඟරේ තුලින් විදුලිය ගමන් කරනකොට ඒවා රත් වෙලා තාපය උපදවන්න හදලා තියෙනවා. ඒ තාපයෙන් තමයි ඒක ජලය රත් කරගන්නව, ඒක ආහාර පිස ගන්නව නේද, බත් පිස ගන්නව, මේ වගේ කටයුතු රාශියක් කරගන්නේ. දැන් රෙදිම දිනකොට ඔබ දන්නවා අයන් එක පාවිච්චි කරන, ඉලෙක්ට්‍රික් අයන් එක පාවිච්චි කරන, විදුලිය ලබා දුන්නොත් ඔබ දන්නවා රත් වෙනවා. රත් වෙන්නේ අර ඒක ඇතුළේ තියෙන නික්‍රෝම් වලින් හදලා තියෙන කම්බි දඟරේ තුලින් විදුලිය ගමන් කරනකොට තාපය ඉපදීම නිසා. ඒ තාපයෙන් තමයි රෙදිමැදීම සිදුවෙන්නේ. දැන් රෙදි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා මේ බර ඉස්ත්‍රික්ක පාවිච්චි කරනවා, සැහැල්ලු ඉස්ත්‍රික්ක පාවිච්චි කරනවා. ඒතර මේ මැදීම සඳහා බර අවශ්‍ය වෙන්නේ තාපය තමයි අවශ්‍ය වෙන්නේ. ඔබ දන්නවා නවීන උපකරණ හදලා තියෙනවා ජනෙල් රෙද්ද එහෙම තීද්දිම මදිනව දැකලා ඇති සැහැල්ලුම විදුලි ඉස්ත්‍රික්කයක්. ඉතින් දෙවිපතේ මේ විදුලිය ලබා දුන්නම තාපය උපදවන තාපන දඟරයක් ඔබට හදාගන්න පුළුවන්. ඔගොල්ලෝ හොයාගන්න ඕනේ, ඔගොල්ලෝ බලන්න මේ ක්‍රියාකාරකම තියෙනවා 135 පිටුවේ තාපන දඟරයක් සෑදීම කියන කොටසේ. ඉතින් ඔගොල්ලෝ හොයාගන්න වෙනවා එනමල් ආලේපිත සිහින් තඹ කම්බි කැබැල්ලක්, දිග අඩියක් විතර සෙන්ටිමීටර 30ක් විතර වෙන කැබැල්ලක් හොයාගන්න ඕනේ. ඒ වගේම කඩදාසි කපණයක්, විදුලි කෝෂ දෙකක් ඕනේ, පැන්සලක් අවශ්‍යයි. ඔබ ක්‍රියාකාරකම බලන්න 135 පිටුව පෙරලා ඔන හදාගන්න විදිය රූපේ පෙන්වලා තිනවා. කම්බිය, තඹ කම්බිය පැන්සල වටා එකළඟ එක සිනසේ ඔතාගන්න. එතකොට හැදෙන්නේ මොකද්ද? කොයිල්යක් හැදෙනවනේ, කම්බි දඟරයක් හැදෙනවා. කම්බියේ දෙකලවර හූරන්න වෙනවා එක්ක වැලි කොලයකින්, නැත්තම් අර කඩදාසි කපන මේ පිහියෙන්, නැත්තම් කපණයෙන් පොඩක් හූරලා දාන්න වෙනවා. මොකද එනමල් ආලේපිත තිබුණොත් එතන ඒ හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා දෙකලවර වැලි කොලයකින් සූරලා වීලි කෝෂ දෙකට, يعني ඔයගොල්ලෝ බැටරි කියලා කියන්නේ බැටරි දෙකට සම්බන්ධ කරලා බලන්න ඕනේ. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන් බලාගෙන අතින් ස්පර්ශ කරලා බලන්න, සම්බන්ධ කරන්න ඉස්සලා බලන්න උණුසුම් තියෙනවද නැද්ද කියලා. එතකොට ඔබට දකින්න ලැබෙනවා ඒක රත් වෙලා නැහැ, උණුසුම් ප්‍රමාණය වැඩි වෙලා නැහැ. හැබැයි විදුලි බලය ලබා දුන්නට පස්සේ කම්බි දඟරේ රත් වෙලා තියෙනවා. අතින් ස්පර්ශ කිරීමෙන් එය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ඔය කම්බි දඟරේ ජල වාජනයකට දාලා විදුරුවකට වතුර අරගෙන ගෙදෙදි හදලා ওই කම්බි දඟරේ ජලය වාජනය තුල තියලා විදුලිය ලබා දුනොත්, වීලි කෝෂවල විදුලිය ලබා දුනොත් ජලය රත් කරගන්න පුළුවන්. ඔබ හැමේ ස්පර්ශ කිරීමෙන්, හැමේ ස්පර්ශ කිරීමෙන් ඇඟිල්ල දාලා බැලුවොත් උණුසුමේ ප්‍රමාණය මැනගන්න පුළුවන්. කම්බි දඟරේ දාන්න ඉස්සෙල්ලා, නැත්තම් තාපන දඟරේ ජලයට ඇතුළු කරන්න ඉස්සෙල්ලා නිකන් අතේ උණුසුම ගන්න, පසුව විදුලි බලය ලබා දීලා පසුව අතේ උණුසුම බලන්න. එතකොට නිවැරදි ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන පුළුවන් උණුසුමේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් අත හෝ ඇඟිලි පාවිච්චි කරලා උණුසුමේ ප්‍රමාණය මැනීම, සම පාවිච්චි කළ උණුසුමේ ප්‍රමාණය මැනීම ඉතා නිර්වද්‍ය ක්‍රමයක් නෙවෙයි. අපි ඒක ලොකු පන්තිවලදී ඔබට සඳහන් කරනවා. හොඳයි දුවිපුති, මේ තාපය ජනනය කිරීමෙන් පසු, තාපය ජනනය කරන අවස්ථාව අපි හඳුර ගැනීමෙන් පසු තාපයේ බලපෑම අපි අධ්‍යයනය කළ බලමු. දැන් තාපයේ බලපෑම නිසා සූර්යාගෙන් ලැබෙන තාපය, නැත්නම් වෙනත් ඉන්ධන වලින් ලැබෙන තාපය නිසා මොන වගේ බලපෑමක්ද වෙන්නේ? විශේෂයෙන් සූර්ය තාපය නිසා දිවා කාලයේදී පරිසරයේ උණුසුම වැඩිවීම අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී පරිසරයේ සිසිල් වීමත් දකින්න ලැබෙනවා. දැන් අයිස් කැටයක් සීතකරණයෙන් පිටතට ගත්තම මොකද වෙන්නේ? ඒක දිය වෙලා ජලයේ බවට පත් වෙනවා. වාදිනේ කළ තියෙනවා මේනකොට. කරත්තරෝද ඔබ දැකලා දිනවා, කරත්තරෝදය දැකලා නැති ළමයිත් ඇති. කරත්තරෝදයේ හදන ලී වලින් එකට කරත්තරෝදයේ ලී වලින් හැදුවම කරත්තේ දහවණය කරනකොට ගෙවෙන්න පුළුවන් නේද? ඒක ගෙවීම වළක්වන්න පට්ටමක් ගන්නවා. ඒක හදන්නේ යකඩේ. යකඩ රවුම කරත්තරෝදයේ වටේට සවි කරනවා. දැන් කරත්තරෝදය මුලින් ලී වලින් හදනකොට කරත්තරෝදයට වඩා ඉතාම මිලිමීට ගණනක් අඩුවෙන් තමයි හදන්නේ. පසුව කරත්තරෝදේ පට්ටම ගිනිගොඩකට දාලා රත් කරනවා. එතකොට ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ප්‍රමාණයෙන් වැඩිවීම අපි ඉදි කතා කරනවා ප්‍රසාරණය කියලා. එතකොට ප්‍රමාණය වැඩි වුණාම ලී පට්ටමට තියලා තද වුණාට පස්සේ මේක සිසිල් කරනවා. සිසිල් කරනකොට කරත්තරෝදේ පට්ටම ලීයට තදින් සවි වෙනවා බලාගන්න පුළුවන්. ඉදුවිපතේ තාපයේ බලපෑම කතා කරන විට ජලයේ උෂ්ණත්වයේ වෙනස් වන ආකාරය අපි නිරීක්ෂණය කරන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙන 136 පිටුවේ ඔබට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් නම් හොඳයි. බීකරයක් අරගෙන විද්‍යාගාර පරීක්ෂණයක් විදිහට තමයි කරන්නේ. බීකරයක් ගන්නවා, ඒකට ජලය භාගයක් විතර පුරව ගන්නවා. ඒක තෙපාවක් මත තියලා ආධාරකයක ආධාරයෙන් උෂ්ණත්වමානයක් ඒ තුළට රඳව ගන්නවා. ඒ තුළ තබල රඳව ගන්නවා. ඒ වගේම පයිනිස්පීතුලාම්පුවක් පාවිච්චි කරලා ප්‍රත්කිරීමක් සිදු කරනවා. නැවත බලන්න 136 පිටුවේ ක්‍රියාකාරකම තියෙනවා. ඔබට පේනවා මුලින් සිසිල් ජලය නැත්නම් උෂ්ණතේ යම්කිසි අගයක තිබිච්ච අගය ස්පීතුලාම්පුවෙන් ලබා දෙන තාපය නිසා ජලයේ රත් වෙලා උෂ්ණත්වයේ ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒක විද්‍යාගාර පරීක්ෂණයක් විදිහට තමයි කරන්න පුතේ. ඔබ සරල පරීක්ෂණයක්. එතකොට යම් ද්‍රව්‍යයකට තාපය ලැබෙනකොට උෂ්ණත්වය ඉහළ යනවා කියන එක තමයි ඔතෙන්දී පැහැදිලි කරන්නේ. මෙතන තියෙන්නේ ද්‍රවය. ඒ වගේම ඝන ද්‍රව්‍යවලත් උෂ්ණත්වය ඉහළ යනකොට උෂ්ණත්වය තාපය ලබා දුනම උෂ්ණත්වය ඉහළ යනවා කියන කාරණය හොඳින් මතක තියාගන්න. ඒ වගේම වායුවලත් එහෙමයි. වායු කියලා ඔබ හඳුන ඝන ද්‍රව වායුනේ. එතකොට තාපය ලබා දුනම මේ ඝන ද්‍රව වායුවල උෂ්ණත්වය ඉහළ යෑමක් සිදු වෙනවා. එතකොට මේ උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා ඔබ විභාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ද්‍රව්‍යයක උණුසුමේ ප්‍රමාණය තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. අපි මනින්නේ උෂ්ණත්ව මානෙන්. ওই ක්‍රියාකාරකමෙත් උෂ්ණත්ව මානෙ භාවිතා කරන විදිහ තියෙනවා. උෂ්ණත්ව මානෙ බල්බය ද්‍රවයේ තුල ගිල්වලයි උෂ්ණත්වය මැනගන්නේ. ඒ ගැන අපි 11 විද්‍යා පාඩමකදී ඔබට වඩා සවිස්තරව ඔබට දැනුම වැඩි වුණු කාලෙක ඔබේ ප්‍රඥාව වැඩි වෙච්ච කාලෙක අපි ආයෙ නැවත කතා කරනවා. ඉතින් දැනට ওই ක්‍රියාකාරම සාමාන්‍ය අවබෝධ කරගන්න. එතකොට උෂ්ණත්වය කියන්නේ මොකද්ද පුතේ? ද්‍රව්‍යයක උණුසුමේ ප්‍රමාණය. දැන් ඝන ද්‍රව්‍ය තියෙනවා ලෝහ වර්ග. ඒ වගේම ඔබ දන්නවා අයිස් කියන්නේ ඝන ද්‍රව්‍යයක් නේද? ඉටි කියන්නේ ඝන ද්‍රව්‍යයක්. ඉතින් මේ ඝන ද්‍රව්‍යයකට තාපය ලැබුණම ඒ වගේ ප්‍රමාණයෙන් විශාල වෙනවා. අපි තාපයේ බලපෑමනේ කතා කරන්නේ. එතකොට ප්‍රමාණයෙන් විශාල වීම, ප්‍රමාණයෙන් වැඩි වීම අපි කියනවා ප්‍රසාරණය කියලා. යම් ද්‍රව්‍යයක තාපය ඉවත් වුණාම මොකද වෙන්නේ? තාපය ඉවත් වුණාම අපි දන්නවා ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා, හැකිලීමක් වෙන්නේ. එතකොට ඒකට කියන්නේ සංකෝචනය කියලා. මොනද ඔය පුතේ පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා ඔබේ පෙළපොත නිරීක්ෂණය කළ බලන්න. 137 පිටුවේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය අධ්‍යයනය කිරීම. ඉතින් වීදුරු බෝලයක් ගන්න වෙනවා. වීදුරු බෝලයට මදක් කුඩාවට සකස් කරගත්ත මේ කම්බි පුඩුවක්. පුඩුවක් කියලා කියන්නේ මේ රවුමක්, මන්දක් කියන වගේ අදහසක් හදා ගන්නවා. හැබැයි වීදුරු බෝලයට මදක් පොඩියට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වීදුරු බෝලය කම්බි පුඩුවේ තියලා බලන්න ඕනේ රිංගල යනවාද කියලා. රිංගන් නැති වෙන අවස්ථාව, යාන්තමින් රිංගන අවස්ථාව රිංගල යන්න බෑ. ඒ අවස්ථාවට හදාගෙන ඒ කම්බි පුඩුව සහිත ඒ කම්බිය ගහ ගන්න ඕන ලී ආධාරකයක. නැත්නම් කම්බි දිගේ තාපය ඇවිල්ලා අත පිච්චෙන්න පුළුවන්නේ. සා තාප පරිවාරකයක ගසා ගන්න ඕන රූපේ දැක්වෙන පරිදි. ඊට පස්සේ වීදුරු බෝලය අයින් කළා. ওই කම්බි පුඩුව රත් කරන්න ඕනේ. රත් කරාම ඔබ රත් කළෙවිලා අවසානයේ ඕගොල්ලෝ ඒ වීදුරු බෝලය තුල තියලා බලන්න, ඒ පුඩුව තුල තියලා බලන්න. ඒ තුලින් පහසුවෙන් රිංගගෙන වැටෙනවා. මේ ක්‍රියාකාරකමේ අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන පුතේ ද්‍රව්‍ය ක්‍රත් කරන විට ඒ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒකට අපි කියව ප්‍රසාරණය කියලා. එහෙනම් ඝන ද්‍රව්‍ය රත් කරනකොට ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අර කරත්ත රෝදයට ලී රෝදයට පට්ටමක් ගහනකොටත් වෙන්නේ ඒකයි. කරත්ත රෝදයට වඩා ටිකක් අඩුවෙන් තමයි පට්ටම හදන්නේ. ඊට පස්සේ තාපය ලබා දීලා රත් කරනකොට ප්‍රමාණයෙන් වැඩි වෙනවා. කියන්නේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාම පහසුවෙන් කරත්ත රෝද රිංගනවා. ඊට පස්සේ සිසිල් කරාම මොකද වෙන්නේ? ප්‍රමාණයෙන් අඩුවීමක් වෙනවා. ප්‍රමාණය අඩුවීම අපි කියන සංකෝචනය කියලා. ඝන ද්‍රව්‍ය වගේම පුතේ ද්‍රවත් රත් කරන විට දැන් ඔයගොල්ලෝ දන්නවා වතුර රත් කරනවා ගෙදර ලිපේ තියලා වතුර උණු කරනකොට අපි ගෑස් එල්පී ගෑස් වලින් හරි නැත්නම් දර වලින් හරි තාපය ලබා දෙනවා වතුර රත් වෙලා ප්‍රසාරණය වෙන ප්‍රමාණයෙන් වැඩි වෙනවා ඒ උඩින් උතුරලා යනවා දැකලා ඇති සමහර බත ඉදෙනකොට අපි දහාල් දාන්නේ යම් කිසි මට්ටමකට නමුත් පැහිලා ඉවරනකොට බත ඉදිලා ඉවරනකොට ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා ගන්න ප්‍රසාරණය වෙලා තියෙනවා ඒ වගේම ජලය උතුරලා යනවා අපි දැකලා තියෙනවා කිරි උතුරනෝ දැකලා තියෙනවා අවුරුද්දට කිරි උතුරනකොට මොකද වෙන්නේ කිරි තාපය ලබාගෙන ප්‍රමාණයෙන් වැඩි වෙනවා ඒ ද්‍රව ප්‍රසාරණයේ දකින් ලැබෙන අවස්ථා ඉතින් ද්‍රව ප්‍රසාරණය උපයෝගී කරලා හදලා තියෙන උපකරණයක් තමයි ඔබේ උෂ්ණත්වමානය දැන් උෂ්ණත්වමානය තුල සිහින් කේසික නලයක් තියෙනවා බටයක් ඒ තුල රසදිය පුරවල් තියෙනවා ඕ පාටකල මධ්‍යසාරය පුරවල් තියෙනවා ඉතින් යම් වස්තුවක උෂ්ණත්වයේ මැනීමේදී උෂ්ණත්වයේ බල්බය වස්තුව තුල රඳවලා තිබුණම ඒ උණුසුමේ ප්‍රමාණය අනුව රසදිය කඳ තාපය උරාගෙන ප්‍රමාණයෙන් වැඩි වෙනවා ඒ ප්‍රමාණය අර සිහින් කේශික නලයේදී ඉහළට යනවා බලා ගන්න පුළුවන්. ඉතින් ද්‍රව ප්‍රසාරණය උපයෝගී කරලා හදලා තියෙන උපකරණ මොකක්ද කියලා ඇහුවොත් ඔබට පුළුවන් උෂ්ණත්වමානය කියලා සඳහන් කරන්න. ඒ සඳහා පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා 138 පිටුවේ ඔබ හොඳින් අධ්‍යයනය කරන්න ඉතාම සරල එකක් අර එන්නත් කුප්පියක් වගේ වීදුරු බෝතලයක් අරන් ඇබ්බැක් අරගෙන පෑන් බටයක් ගහලා පාටකල ජලය දාන්න ඕනේ බෝතලෙට. ඊට පස්සේ උණුසුම් ජලය මත තිව්වම ඔබට බලා ගන්න පුළුවන් සිහින් පෑන් බටේ දිගේ ජලය ඉහළට ගලා යනවා. එතකොට උණුසුම් ජලයෙන් තාපය අරගෙන පාටකල ජලය ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙලා පෑන් බටේ දිගේ ඉහළට ගමන් කරනවා කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම වායු ප්‍රසාරණයත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් 139 පිටුවේ තියෙනවා පුතේ. එතකොට ඕගොල්ලෝ ගන්න ඕනේ හිස් බෝතලයක්. හිස් බෝතලයේ උඩින් කාසියක් තියෙනවා. ඕගොල්ලෝ ඔයාලා දන්න වීදුරු බෝතලයක් ගත්තනම් හරි. දැන් හිස් බෝතලේ තුල තියෙන වාතයනේ ඊපස්සේ කාසියක් තියෙනවා බෝතලෙ උඩ. ඊටපස්සේ මේ වාතය සහිත හිස් බෝතලේ දානවා ජල උණු ජල භාජනයක. දැන් මම මොකද වෙන්නේ? උණු ජලයෙන් තාපය උරාගෙන වාතයේ ප්‍රසාරණය ප්‍රමාණයෙන් වැඩි වෙනවා. වැඩි වුණාම ඒ තාපය වැඩි වෙන ප්‍රමාණය පිට වෙන්න ඉපයි. කාසියක් නේ තියලා තියෙන්නේ. ආ කාසිය තල්ලු කරමින් වැඩි වෙන ප්‍රමාණය පිට වෙනවා. එතකොට පොඩි සද්දයක් ටික් ටික් ගාලා සද්දයක් එන්න පුළුවන්. ඔබට ගෙදින් ඉඳන් කරපු ලා හොඳ ක්‍රියාකාරකම් දෙකක් ඔය. ද්‍රව ප්‍රසාරණයයි වායු ප්‍රසාරණය කරලා බලන්න ඕනේ පුතේ හොඳේ. ඔන්න ප්‍රසාරණේ ප්‍රයෝජන ගන්න අවස්ථාවක් තමයි පුතේ රේල් පිල් දෙයක් අතර කුඩා ඉඩසක් තියලා තියෙනවා. ඒ කුඩා ඉඩස තියලා තියෙන දවල් කාලේ සූර්යතාවයෙන් රත් වුනම රේල් පිල් දිගින් වැඩි වෙනවා. එය දරා ගන්න තමයි තියලා තියෙන්නේ. නැත්තම් ඉඩ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? රේල් පිළි එකිනෙක ගැටිලා ඇද වෙන නිසා කෝච්චි පෙරලෙන්න පුළුවන්. විදුලි රැහෙන් පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න ඕගොල්ලෝ. දවල්ට ඇදිලා එල්ලෙනවා. උදෑසන ආයිමත් ඍජුව තියෙනවා දකින්න ලැබෙනවා. ඇදිලා තියෙනවා දකින්න ලැබුණා. ඒකට හේතුව තමයි දවල් කාලේ සූර්යතාවයෙන් කම්බියේ තාපය උරාගෙන ප්‍රමාණය දිගින් වැඩි වෙනවා. ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒක ප්‍රසාරණය වෙනවා. එතකොට දිගින් වැඩි වෙන නිසා එල්ලෙනවා. උදෑසන මොකද වෙන්නේ? රාත්‍රී කාලේ තාපයකින් ඉවත් වෙලා සිසිල් වෙනවා. සිසිල් වීම නිසා මොකද වෙන්නේ? ආයමත් සංකෝචන වීම. ඒ කියන්නේ අංශු ලං වෙලා ප්‍රමාණයෙන් අඩු වෙනවා. හැකිලීමක් වෙනවා. ඒ නිසා එය නැවත ඇදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් තාපය නිසා දුවේ පුතේ සිදුවීම් ගොඩක් අධ්‍යයනය කරන්න තිනවා. ඔබට දකින් ලැබෙන අවස්ථා විපර්යාස දැන් අයිස් වලට ගල අවස්ථාවේ තියෙන අයිස් වලට තාපය ලබා දෙන උද්ද්‍රව ජලයේ බවට පත් වෙනවා. ජලයට තාපය ලබා දුනොම ඒක වාෂ්ප වෙනවා. වාෂ්පයේ සිසිල් කරාම ඕගොල්ලෝ දන්නවා ජලයේ බවට පත් වෙනවා. ජලය ආයි සිසිල් කරොත් අයිස් බවට පත් වෙනවා. අපි සීතකරණේ තියෙන ඩීෆ්‍රිජරේගේදී ওই කාර්ය වෙන්න පුළුවන්. ඉතින් මේවට කියනවා අවස්ථා විපර්යාසෙ. ඉතිත් එහෙමයි. ඉති ගණයක් ඊට පස්සේ රත් කරනකොට ද්‍රව වෙනවා, ද්‍රව ඉටි වෙනවා, ද්‍රව ඉටි ඊට පස්සේ තාපය ලබාගෙන වාෂ්ප වෙනවා. ඒ වගේම සිසිල් කරනකොට තාපය ඉවත් වෙලා ඉටි වාෂ්ප ද්‍රව ඉටි බවට පත් වෙනවා. ද්‍රව ඉටි ඒ වගේම ඝන ඉටි බවට පත් වෙනවා. ඒවත් අවස්ථා විපර්යාසෙ කියලා තමයි තාපයේ බලපෑම නිසා තමයි ඒව වෙන්නේ. දැන් ඉටි බන්ධමත් දහණය වෙනකොට ඝන ඉටි ද්‍රව ඉටි වෙලා අපි ගිනිගුරක් පත්තු කරලා අල්ලනකොට ඝන ඉටි ද්‍රව ඉටි වෙනවා. ද්‍රව ඉටි ඊට පස්සේ ගලාගෙන යනවා තිරේ දිගේ. තිරේ ඉහළ කෙළවරේදී මොකද වෙන්නේ? වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්පේ තමයි ද්වේපතේ ගිනි ගන්න. ඊට පස්සේ මැද පොඩි ලෝහ බටයක් දාලා ඒ වාෂ්පය එළියට ගන්න පුළුවන්. මැද තියෙන වාෂ්ප එළියට අරගෙන ගිනිකූරකින් මේ බටේ කෙළවර දැල්ලුවොත් ඔබට බලාගන්න පුළුවන් බටේ කෙලවරක් ගිනි ගන්නවා ඒ වාෂ්ප නිසා. ඉති වාෂ්ප නිසා 141 පිටුවේ ක්‍රියාකාරකම තියෙනවා. තව කේතලේ කටට කෙන්දියට ඔබල තැටියක් තියලා බලන්න. තැටියේ තිබුවොත් ජල වාෂ්ප පිට වෙලා තැටියේ වැදිලා සිසිල් වෙලා ඝනී භවණේ වෙලා ද්‍රව බිඳුව හැදිලා ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම ඔබ දැන් කටෙන් කණ්ණාඩියට පිම්බොත් එමු උදෑසන මීදුමක් වගේ බැඳෙනවා. එහෙම වෙන්නේ හේතුව ශරීරයේ තියෙන ජල වාෂ්ප කණ්ණාඩිය මත වැදිලා සිසිල් වෙලා ඝනී භවණේ වීමෙන් ඔන්න තාපී ඉවත් වෙනවා. ඒතර ඝනී භවණේ වල ද්‍රව වාෂ්ප වගේ බලාගන්න පුළුවන් මීදුමක් වගේ බලාගන්න පුළුවන්. හරි නිකන් සිගරට් බොනෝ වගේ ඔය අම්ල දාතල සමහර අය නේද? ඒක ප්‍රයෝජනවත් එකක් නෙවෙයි. ඉතින් දුවේපතේ තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් මොනවද කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරමු. දැන් ඉඩෝර කාලවලදී දැඩි සූර්ය තාපයෙන් ඔගොල්ලෝ දැකලා ඇති වැව් හිඳිලා යනවා. ලිංග වල ජලය අඩු වෙනවා, එක්කෝ හිඳෙනවා. ඒ වගේම පොළව ඉරිතල්ලා යනවා. ඔන්න තාපය නිසා ඇතිවන බලපෑම්. පරිසරයේ දූවිලෙන් වැසිලා යන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශය අධික උණුසුම නිසා සමහර රටවල ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලැබු ගිනි ඇති වෙනවා. කැලෑවල ගිනි ඇති වෙන්නේ අර අතු එකට ඇතිලා ඇතිලා තාපය ඉපදිලා ජලන උස්තත්තයට, කියන්නේ ගිනි ගන්න උස්තත්තයට පත් වුණාම ඔන්න ඒවා ගිනි ගන්න පටන් ගන්නවා. ඒවා කැලෑ ගිනි ගන්නවා දැකලා ඇති ටීවී එකේ ඔයගොල්ලෝ දැකලා ඇති ප්‍රවෘත්ති වලට පෙන්නනවා. ඔබ මීට පසුව මේ පාඩමෙන් පසුව හොඳින් අධ්‍යයනය කරන්න බලන්න තාපයේ සම්බන්ධව අපිට මොනවද තියෙන සිදුවීම් කියලා. ඒවා හොඳට නිරීක්ෂණය කරන්න පෙන්වන සිද්ධි බලලා සමහර කඩ ගිනි ගන්නවා. ඒ වගේම විශාල දේපල මිනිස් ජීවිත හානි වෙනවා. ඒවත් අපිට තාපයේ බලපෑම නිසා සිදුවන හානි. ලොකු දේපලක් විනාශ වෙනවා සමහර අයගේ ওই ගින්නක් නිසා. ගෙවල් ගිනි ගන්නවා නේද? සමහරට තමන්ට ප්‍රයෝජනවත් වගාවන් විනාශ වෙලා යන ඕගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් කැලෑ ගිනි ගන්න ඔය හේතු වෙන ලැබු ගිනි කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඉතින් තාපයේ බලපෑම කොතෙක්ද කියලා ඔය කොටස් වලින් ඔබට ඔය කරුණු වලින් ඔබට වැටහෙනවා ඇති. දැන් වැස්ස ඇති වෙන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න ඕනි. දැන් පෘථිවිය තියෙනවා, ගොඩ බිම තියෙනවා, ජලාශ තියෙනවා, ඒ වගේම ශාක තියෙනවා. ශාක වලින් ජලයේ වාෂ්ප ලෙස පිට වෙන එක උත්සේදනය කියලා කියන්නේ පුතේ. ගොඩ බිමලුත් වාෂ්පෙල යනවා. වාෂ්පීභවණය කියලා කියන්නේ. ඒ කියන්නේ ජලයේ නටනතික්ක්ක් තෙන්නේ නැතුව ඊට අඩු උෂ්ණත්වයකදී ජලයේ වාෂ්පෙනවට අපි වාෂ්පීභවණය කියලා කියන්නේ. ඉතින් ජලාශවලුත් ওই විදිහට ජලය වාෂ්පෙල ඉහළ යනවා. ඉහළ ගියාම සිසිල් වෙලා ඝනීභවණය වෙනවා. එහෙම වෙලා ජල බිඳු හැදිලා වලාකුළු හැදෙනවා. වලාකුළු වල ජල බිඳු එකතු වෙලා බර වෙලා වැස්ස විදිහට වැටෙනවා. මේ විදිහට තමයි ජල චක්‍රය පවත්ත ගන්න. ඉතින් අපි ශාක වලට හානි කළොත් ඔන්න ජල චක්‍රය අඩු වෙන්න පුළුවන්. ජලය අඩු වෙන්න පුළුවන්. මේ පහුගිය දවස්වල අපිට වැස්ස දකින්න ලැබුණා. ඒ වගේම පෑවිලි කාලයක් තිබුණ අවුරුදු දෙක තුනක පහුගිය කාලවල ඕල්ට නිරීක්ෂණය කරන්නත් පුළුවන්කම තිබුණා. ඉතින් දුවේ පුතේ අද දවසේ තාපය පිළිබඳව, තාපය බලපෑම් පිළිබඳව විශාල කරුණු තොගයක් අපි අධ්‍යයනය කළා. තව කරුණු ගොඩාක් තියෙනවා ඔබේ පෙළ පොතේම අධ්‍යයනය කරන්න. කාල වේලාව මදි නිසා අදට අපි පාඩම අවසන් කරනවා. ඉදිරි පාඩමකදී එම කරුණු ඔබට නැවත කියා දීමේ බලාපොරොත්තු වෙන්. එනම් දුවේ පුතේ මේ ලෝක විවසනයත් එක්ක බලපාල තියෙන කොවිඩ් තත්ත්වය ඔබ ඔලුවට ගන්නේ නැතුව ඔබ ආරක්ෂා කරන නිවසේදී ඔබේ පාඩම් කටයුතු ඉතාම සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම විද්‍යාගුරු උපදේශක මහින්ද පණ්ඩාර.